Honorable Kaushalya Aryaratna, you have 17 minutes. You may continue, Honorable Kaushalya.
ගරු කතානායකතුමනි මගේ කාලය ලබා ගන්න ඕගෙන ඉන්න ලෙස ඉල්ලා සිටින ලෙස ගෞරවයෙන් ආයුධ සිටිනවා.
You got 17 minutes.
කොමිසුති මුලින්ම කියන්න ඕනේ මම මේ පාර්ලිමේන්තුවට පත් කරලා එවපු කඩුවෙල ආසනයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා යහපත් සමාජයක් වෙනුවෙන් මේ රටේ ඉතිහාසයේ පුරා දිවිපිදු සියලුම තරුණ තරුණියන් ගෞරවයෙන් සිහිපත් කරන්න. ඒ වගේම මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා තනතුරු ප්‍රතිලාභ කිසිවක් නොලබා අපේ කොට්ටාස සභා කාන්තා සභා සහ එබඳු කිසිම තනතුරක් නොලබා අපේ බිමේ වැඩ කරන ලක්ෂ ගණනක් වුණු සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ සහෝදර සහෝදරියන්ට මේ ජයග්‍රහණය අයිති. ඒකත් මතක් කරමින් ඔවුන්ට මගේ ගෞරවය පුද කරමින් මගේ කතාව පටන් ගන්න මම ලෑස්තියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කලින් කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔරේන්ජ් දවල් වැඩසටහනේ දින 16 ක්‍රියාකාරීත්වයේ දවසේ මගේ මංගල කතාව කිරණ ලැබීම එක පැත්තකින් මට වාසනාවක්, හැබැයි මට ඒ වගේම වේදනාවක්. වාසනාවක් වෙන්නේ මොකද? මම පාර්ලිමේන්තුව එළියේ ඉඳන් දශකයක් විතර හඬ නගපු යම් කාරණයක් මට අද පාර්ලිමේන්තුව ඇතුලේ වෙනස් කරන්න හැකියාවක් තියෙන තැනක ඉඳගෙන කතා කරන්න ලැබීම නිසා මට වේදනාවක් වෙන්නේ. මේ තත්වයට අපේ රටේ කාන්තාවන් සහ දරුවන් ඇද දාපු පාලනයන්ට විවිධ වශයෙන් හවුල් වෙච්ච මේ විපක්ෂය අද වාඩි වෙලා ඉන්න මන්ත්‍රීවරුන් ඉස්සරහා මේක කතා කරන්න ලැබීම මට වේදනාවක්. මං කැමති ඊයේ දින මේ විවාදය ආරම්භ කරපු අපේ ගරු අනිල් ජයන්ත ඇමතිතුමා සඳහන් කරපු කාරණයකින් කතාව පටන් ගන්න. ලංකාවේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනුව වැටුප් ලබන කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව 39.2ක්. එතුමා සඳහන් කරා ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ස්ත්‍රී ශ්‍රමය සහ විශේෂයෙන් වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමය ජාතික ආර්ථිකය ඇතුළත වැදගත් කොට සලකනවා යන වැදගත් කේන්ද්‍රීය අදහස එතුමා ඉදිරිපත් කරා. ලංකාවේ ආර්ථිකය උස්සගෙන යන්නේ ගැහැණු කියලා අපි කියනවා. ඇයි ඒ අපි එහෙම කියන්නේ? ලංකාවේ ගැහණු 52%ක් වීම නිසා නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ක්‍රමවේදය කියන්නේ ඇඟලුම් ශාස්ත්‍රය, වැවිලි කර්මාන්ත ශාස්ත්‍රය සහ සංක්‍රමණික සේවකින්ගෙන් අතිබහුතරය කාන්තාවන්. ලංකාවේ හැබැයි මේ අතිබහුතරයක් විදේශ විනිමය උපයන කාන්තාවන්ට ලංකාවේ නිදහසෙන් පස්සේ පත්වෙච්ච රජයන් අත්කරලා දීලා තියෙන උරුමය කුමක්ද? ලංකාවේ මහ බැංකු වාර්තාවලට අනුව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුළු ආදායම ඩොලර් මිලියන 1536.1ක්. ඉහළම ආදායම ගෙනත් දීලා තියෙන්නේ කුවේට් සෞදි අරාබිය. අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කුවේට් සෞදි අරාබිය කියන්නේ නුපුහුණු ශ්‍රමික කාන්තාවන් අතිබහුතරයක් යන රටවල් දෙකක්. මේ දෙකේ අපි දන්නවා වැඩ කරන්නේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් එන දුගී දුප්පත් කාන්තාව. මේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගත්ත දවස් ඉඳලා මාස දෙකක් තිස්සේ මට අඩුම තරමේ දුරකථන ඇමතුම් 10ක් ඇවිල්ලා ඇති. ලංකාවේ ගියපු ගැහැණු දරුවා, ගැහැණු ළමයින් සහ කාන්තාවන් එක්කෝ තමන්ගේ රැකියාව අහිමි වෙලා, එහෙම නැත්නම් හාම්පුතාගෙන් දුෂ්කරතා විඳලා ගෙවල් වලින් පැනලා ගිහිල්ලා, හැබැයි අපේ විදේශ සේවාවන්හි සහයෝගය නොලැබිච්ච. ඒ වගේම අපි දන්නවා, මම මතක් කරන්න කැමති, මේ අපිට දැන් රට හදන්න උපදෙස් දෙන මෙතන ඉන්න ඇමති විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහගේ පහුගිය ආණ්ඩුවල සමහර හිටපු ඇමතිවරුන් සහ ඇමතිවරියන් විදේශ රැකියා සම්බන්ධ හිටපු සහ ඔවුන්ගේ ගජමිතුරන් තමන්ගේ රටෙන් යන ශ්‍රමික කාන්තාවන්ගෙන් සහ පිරිමිත් ඇතුළු අපේ කොරියාවට යන සහෝදර තරුණ ජනතාවගේ ඇතුළු එයා ටිකට් එකෙන් ගහපු හැටි අපි දන්නවා. ඒ වගේම දෙවනිව ගත්තොත් ලංකාවේ තේ අපනයනයෙන් පමණක් 2023 අවුරුද්දේ රජය ලබපු ආදායම ඩොලර් බිලියන 1.31ක්. තේ කර්මාන්තයේ 65% කාන්තාවක්. අපි දන්නවා අවුරුදු 200ක් දවසට වේල් දෙකක් රොටි කාලා තමයි මේ තේ කර්මාන්තය පවත්වගෙන ගියේ. අපි බොන්නේ තේ නෙමෙයි ලේ. ඊයේ දවසේ මෙතන දැන් සභාවේ නැහැ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා ඉතාම උද්‍යෝගයෙන් අපි විපක්ෂේ ඉඳන් කොච්චර කෑ ගැහුවත් අපි ආණ්ඩුවට ආවහම ඔය කියන විදිහට වැටුප් වැඩි කරන්නත් බෑ, ගෙවල් දෙන්නත් බෑ කියලා. මං කනගාටු වෙනවා. එතුමා නියෝජනය කරන පක්ෂයේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් වැඩ කරන තුන්වෙනි පරම්පරාව එතුමා. එතුමාගේ තාත්තත් හිටියා, සීයත් හිටියා. එතුමා කනගාටු වෙන්න ඕන මේක ඇවිල්ලා අද පාර්ලිමේන්තුවේ කියන්න. කනගාටු වෙන්න ඕනේ. අපි කියනවා එතුමාට, මං කාරණා දෙකක් කියනවා. පළවෙනි එක තමයි, වතුකම්කරු ජනතාව නියෝජනය කරමින් මෙච්චර කල් පාර්ලිමේන්තු ආපු ප්‍රභූ දේශපාලඥයෝ වෙනුවට අපි මේ සැරේ ගෙනල්ලා තියෙනවා නියම වතුකම්කරු වැඩ කරන ජනතාවගේ නියෝජිතයෝ. ඒ නිසා අපි මේ කරන වෙනස්කම් වලට ඔබතුමා ඇත්තටම වතුකම්කරු ජනතාව ගැන සොයනවා නම්, ඔබතුමා ඒ ගැන උනන්දු නම් අපි ගේන ඉස්සරහට ගේන වෙනස්කම් වලට, ප්‍රතිසංස්කරණ වලට, යෝජනා වලට සහයෝගයෙන් අත උස්සන්න කියලා මම එතුමාට ආරාධනා කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි, ගිය සැරේ තුන් දෙනෙක් හිටපු පාර්ලිමේන්තුව මේ සැරේ 159ක් ආවා. හැමෝම කිව්වා අපිට කරන්න බෑ කියලා දේවල්, කරන්න බෑ කියලා දේවල් කරලා පෙන්නපු ජනතා ව්‍යාපාරයක් අපිට. තුන්වෙනුව, ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දළදේශයේ නිෂ්පාදිතයෙන් 100%කට දායකත්වය දෙනවා. ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රමිකයන්ගෙන් 78%ක් කාන්තාවෝ. හැබැයි උදේ ඉඳලා සමහර වෙලාවට පැය 16-17 වැඩ කරන්න ඕන. අවම වැටුම රුපියල් 16,000යි. නෑ, මූලික වැටුප. එතකොට අමතර අතිකාල දීමනා කරන්න සිද්ධ වෙනවා. සෙනසුරාදීද වැඩ කරන්න සිද්ධ වෙනවා හිටගෙන දවසෙම. හැබැයි හාම්පුතුන්ගෙන් කිසිම සේවා සුරක්ෂිතතාවයක් නැහැ. ලිංගික හිරිහැරවලට ලක් වෙනවා. හැබැයි ඒත් අපි දන්නවා කොවිඩ් කාලේ ඒගොල්ලන්ව අත්‍යවශ්‍ය සේවාවක් කළා මේ කාන්තාවෝ වැඩට ගෙනාවා. හැබැයි අන්තිමට මේ කාන්තාවන්ට උරුම වෙලා තියෙන ජීවිතේ මොන වගේද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2023 වාර්තාවක කියනවා, දවසකට ලෝකයේ පුරා දළ වශයෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් 140ක් පමණ තමන්ගේ සමීප සහකරු හෝ පවුලේ සමාජිකයෝ අතින් මිය යනවා කියලා. ඒ කියන්නේ 2023 වර්ෂයට 51,100ක්. ලංකාවෙත් ඒ තත්ත්වය වෙනස් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ආඩම්බරෙන් කියනවා ලෝකේ පළවෙනි අගමැතිතුමිය හැදුවා ගැහැණු දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළයි කියලා. හැබැයි ලංකාව ජෙන්ඩර් ඉනීක්වලිටි ඉන්ඩෙක්ස් එකේ, කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානත්ව දර්ශකයේ අගය 0.383. ඒ කියන්නේ රටවල් 170කින් 92 ස්ථානය. අපි ලැජ්ජා වෙන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික බංකොලොත් භාවය තුළේ කාන්තාවන් වගේම මම 2023 වෙස්මිනිස්ටර් ෆවුන්ඩේෂන් එකට ලියපු වාර්තාවක සඳහන් කළ තියෙනවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ලිංගික දිශානතීන් සහිත තැනැත්තන් අසමානුපාතික ලෙස සහ බරපතල හිංසනයන්ට, අසාධාරණයන්ට සහ වෙනස් කොට සැලකීම් වලට බඳුන් වෙනවා කියලා. 2023 වර්ෂයේ පොලිසිය, ලංකාවේ පොලිසිය වාර්තා කරනවා ගෘහස්ත හිංසන 25,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා, ස්ත්‍රී දූෂණ 1,865ක්. 2024 ඔක්තෝබර් වෙනතුරු, මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනතුරු ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1,588ක් වාර්තා වෙලා තියෙනවා. මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා වාර්තාවනේව පමණයි. අපි දන්නවා වාර්තා නොවි දවස් ඕනෑ තරම් සිද්ධ වෙනවා. අපේ කාන්තා මන්ත්‍රීතුමියන්ට, විශේෂයෙන් නීතිඥවරියෝ මෙතන ඉන්නවා, දවස ගානේ දුරකථන ඇමතුම් වෙනවා හිංසනය, විශේෂයෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් බැටකන ස්ත්‍රී දූෂණයට ලක්වන කාන්තාවන්. ලංකාවේ ඒකටවත් නීතියක් නැහැ. එතකොට ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ සමස්ත ජනගහනයෙන් 3.2% ජීවත් වෙන්නේ දරිද්‍රතා රේඛාව අඩුවෙන්. ඒ කියන්නේ මාසික ආදායම රුපියල් 4,830කට අඩුවෙන්. අපි ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කියනවා මෙන්න මෙහෙම පැහැදිලිවම, ලංකාවේ ස්ත්‍රීන්ගේ ප්‍රශ්නය සමස්ත සමාජ, දේශපාලනික සහ ආර්ථික අර්බුදයේම එක් පිළිබිඹුවක් පමණයි. එය රටේ පවතින සියලු ආර්ථික කඩාවැටීමේ සන්දර්භයෙන් එළියට ගන්න බැහැ. ඒ වගේම මේ ගැටලු අන්තර්ඡේදනීයයි. ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ ප්‍රශ්නය හුදු ගැහැණුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සමාජ පන්තිය, කුලය, ජාතිය, ආගම, ආබාධ සහිත බව සහ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය, මේ ඔක්කොම එකකට එකක් බැඳිලා තියෙන නිසා අපේ ස්ත්‍රී ප්‍රතිපත්තිය, සමස්ත ප්‍රතිපත්තිය පදනම් වෙලා තියෙන්නේ මේ සියලු කණ්ඩායම්වල විමුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කිසිදු අනන්‍යතාවයක් නිසා කිසිතු පුද්ගලයෙක් හිංසාවට පීඩාවට හෝ අවමන් සහගත සැලකිල්ලට ලක් නොවන අන්දමට නීති සකස් කරනවා කියලා අපි මේ මොහොතේ ප්‍රෝරන්දුවක් දෙනවා. දශක 3කට වඩා වැඩි කාලයක් ලංකාවේ මුස්ලිම් කාන්තාවන් තමන්ගේ මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටියා. හැබැයි පැවති ආණ්ඩු කනකටවත් ගත්තේ නැහැ. බැටකන ආර්ථිකයෙන් ගොඩ එන්න කාන්තාවෝ නොනවතින ශුද්‍ර මූල්‍යයෙන් ණයඋගුලක හිර වෙලා 150කට වැඩිය සියදිවි නැසා ගත්තා. හැබැයි පසුගිය රජයන් මොකද කරේ? ගෙනාව නීතියක් කාන්තාවන් ආරක්ෂා කරන්න නෙමෙයි මූල්‍ය සමාගම් ආරක්ෂා කරන්න. 220ක පොලිය ගෙව්වා සමහර කාලවල මේ කාන්තාවෝ. එතකොට අපි දන්නවා විශේෂයෙන් ලාභය පමණක් අරමුණු කරගත්තු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා කාන්තාවන්ට සහ මුළු මහත් වැඩ කරන ජනතාවට මුහුණ දෙන්න වුණා ප්‍රශ්නවලට. රනිල් වික්‍රමසිංහ එකඟ වෙච්ච IMF කොන්දේසි විශේෂයෙන් මේ කාන්තාවන් සහ අනෙකුත් ආන්තික සමාජ කණ්ඩායම්වල අයිතිවාසිකම් වලට බලපෑවා. අපි ඒ නිසා තමයි ගරු නියෝජ කතානායකතුමනි යෝජනා කළ තියෙන්නේ ඊළඟ අයවැය ගේනකොට යම් යම් භාණ්ඩ සඳහා අපි මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ගහලා තියෙන 18% වැඩබද්ද නැති කරනවා කියන යෝජනාව එයින් එකක් විතරයි. ඒ වගේම අපේ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය වෙන්නේ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැනීම. අපි විශ්වාස කරනවා ආර්ථික යුක්තියෙන් තොරව කිසිදු සමානාත්මතාවක් හෝ අයිතිවාසිකමක් අත්පත් කරගන්න බැහැ කියලා. එතකොට අපිට මීටත් වඩා එහා ගිහිල්ලා සංශෝධන ගොඩක් තියෙනවා. මට සීමිත කාලයක් තියෙන නිසා මේ ඔක්කොම කියන්න බැරි වෙයි. දණ්ඩ නීති සංග්‍රහයත් ඇතුළුව විශාල ප්‍රමාණයක සංශෝධන කරන්න තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි අලුතින් හඳුන්වලා දෙනකොට ඒකේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පැහැදිලි ලෙසම පුළුල් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ ඔක්කොම අපේ ප්‍රතිපත්තියේ සඳහන් වෙලා තියෙනවා. මේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඇහුවා අපේ ප්‍රතිපත්තිය මොන වගේද කියලා. මම ආරාධනා කරනවා අපේ ප්‍රතිපත්තිය කියවන්න කියලා. ඒ වගේම මට මේ මොහොතෙන් නොකියාම බැරි කාරණයක් තියෙනවා. දැන් මේ 4වෙනි දවස පාර්ලිමේන්තුවේ අපි පළවෙනි වතාවටයි කාන්තාව 22ක් පාර්ලිමේන්තු ගෙනත් තියෙන්නේ. ඒ 22කින් 20ක් අපේ පක්ෂය නියෝජනය කරනවා. ඒ එක කාන්තාවක් තමන්ගේ පවුල් බලයෙන් දේශපාලනයට ආපු අය නෙමේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි 2018 දී මම දැක්කා හරිම කලකෝලාහල තියෙන කලබ ගෑණි තියෙන මිරිස් කුඩු ගහන පාර්ලිමේන්තුවක්. ඒ වෙලාවේ මම සංගරාවකට ලියපු ලිපියකින් කොටසක් මට හිතුණ උපුටා ගන්න මේ අවස්ථාවේ ගරු පාර්ලිමේන්තුවේ කියවන්න. මොකද මට හිතනවා ඒක අදටත් එලෙසම අදාළයි මේ පාර්ලිමේන්තුව දැක්කම. සමා වෙන්න මට මේක සිංහල පරිවර්තනයක් කරගන්න බැරි වුණා. ඒ නිසා මම ඉංග්‍රීසියෙන් මේ පොඩි ඡේදයක් කියවන්නම්. I quote: "When so-called senior member of parliament resort to fights and disruptions instead of engaging in meaningful political arguments, they tarnish the dignity of the parliament. This supreme political space, meant to symbolize democracy and the aspirations of the people, has long been dominated by a masculine ethos rooted in aggression and physical strength. While it is supposed to represent the working class and the diverse voices of the people, the Sri Lankan parliament often reflects the deep-seated systemic patriarchy that defines post-colonial Sri Lankan political culture. Such scenes are not just embarrassing, they are a stark reminder of how power in this space continues to be wielded through force and intimidation rather than intellect or dialogue. They betray the trust of the people who look to parliament for leadership and justice, exposing a culture that prioritizes ego and dominance over the well-being of the public. It is a painful reflection of how much further we need to go to create a feminist, inclusive and egalitarian political culture." ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ස්ත්‍රී දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තු ඇතුලේ කාන්තාව ශාරීරිකව 20ක් හෝ 22ක් ගෙනීම පමණක් නෙමෙයි. පාර්ලිමේන්තු ඇතුලේ සංඛ්‍යාත්මක නියෝජනය වැදගත් කියලා අපි දන්නවා. හැබැයි අපේ ස්ත්‍රී දේශපාලනය කියන්නේ එතනින් එහාට ගියපු ගුණාත්මක වර්ධනයක් පාර්ලිමේන්තුව ඇතුළෙත් පාර්ලිමේන්තුවේ එළියේ දේශපාලන අවකාශයන් ඇතුළෙත්. අපි ගත්තොත් පහුගිය දවස් 4 කතා අපේ විපක්ෂයෙන් ආපු චෝදනා 140ක් හාල් ගැන, ඉතුරු 140 පොල් ගැන, ඉතුරු 120 අපි වාමාංශික දැද්ද වාමාංශිකද නැද්ද කියන එක ගැන. මං හිතන්නේ අපි මීට වඩා එහා ගිහිල්ලා අපේ දැන් ඉදිරිපත් කරලා තියෙනවා අතුරු අයවැයවි මේ පාර්ලිමේන්තුවට ගරු පාර්ලිමේන්තුවට ඒ වගේම අපි අපේක්ෂා කරනවා ගරු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපිට හොඳ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපි මේ සටන ගෙනියන්නේ. ඔබතුමන්ලා මෙච්චර කාලයක් කරගෙන ආපු දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන ආපු දේශපාලන සංස්කෘතිය මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි 162ක් අලුත් මූණු පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. ඉතින් මං ගරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න සියලුම දෙනාගෙන් ඉල්ලනවා කීප දෙනෙක් ඉන්නවා ඊටාම සංයමයෙන් තමන්ගේ කරුණු ඉදිරිපත් කරන. උගත්කම කියන්නේ තමන්ගේ පොතේ තියෙන සහතික අධ්‍යාපන සහතික විතරක් නෙමෙයි විනය කියන්නේ පළපුරුද්ද කියන්නේ වැඩිපුර පාර්ලිමේන්තුවේ හිටපු කාලයක් නෙමෙයි ඒ දෙකම තමන්ගේ දැනුමෙන් වගේම තමන්ගේ විනයෙන් සංයමයෙන් හා පරිණතභාවයෙන් යුතුව පාර්ලිමේන්තුව වාද මඩුවක් කරගන්න එපා කියන තැනට මම ඉල්ලනවා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ දේශපාලන සංස්කෘතිය වෙනස්.
Honorable Kaushalya Ariratne, you have 2 more minutes.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරන්නම්. අපි මෙතන ඉන්න 159 දෙනා ඇවිල්ලා ඉන්නේ මහා දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස. ඔබතුමාලට වගේ අපිට මේක තනි තනි දේශපාලන ගමනක් නෙමෙයි. මේක සටනක් මුළු මහත් මහජනතාව උස්සගෙන යන මේ දේශපාලන ව්‍යාපාරය ලක්ෂ ගාණක් මහ පොළොවේ මිනිස්සු එක සත පහක ලාභයක් නැතුව උස්සගෙන යනවා. ඒක නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. මේ මිනිසුන්ගේ කඳුලින් දහඩියෙන් තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අපේ ව්‍යාපාරේ මන් නියෝජනය කරන කඩුවෙල ආසනේ මිනිසුත් පපු අමාරු හැදිලා මැරුණා දේශපාලනේ ව්‍යාපාරේ කැන්වසින් ගිහිල්ලා මහන්සි වෙලා. ඒ නිසා මන්ත්‍රීවරුනි අපිට මේක බරපතලයි. අපිට මේක විහිළුවක් නෙමෙයි. අපි ඇවිල්ලා ඉන්නේ මෙතන උදේට පුටු රත් කරලා යන්න නෙමෙයි. හවස් වෙනකොට මේ එහා පැත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුත් නැහැ. ආසන ඔක්කොම හිස්. අපි අපේක්ෂා කරනවා අර ඔබතුමා කිව්වා වගේ අඩුම තරමේ ගැලරියේ නැති වුණත් පිටිපස්සේ හරි ගිහිල්ලා ඉඳගෙන පාර්ලිමේන්තුවේ කතාවට සවන් දෙයි. අපිට මේක සීරියස්. අපි මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ ව්‍යාපාරයක් වෙනුවෙන් අපි කාටවත් මෙතන පෞද්ගලික අපේක්ෂාවක් නැහැ. ඉතින් මිනිස්සු වෙනුවෙන් අපිට බරපතල වගකීමක් සහ කැපවීමක් තියෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු 5 තුළ ඔබතුමාලා හිතනවා නම් උදේට ඇවිල්ලා විනාඩි 5ක් මේ පාර්ලිමේන්තුවට ඩිස්ටර්බ් කරලා ගිහින් අපේ ආණ්ඩුව අවුරුදු 2කින් වටන්න පුළුවන් කියලා ඒක නම් හිතන්න එපා මන්ත්‍රීවරුනි. අපි මේ පහුගිය අවුරුදු 5 හිටියේ මොන තරම් කැපවීමෙන්ද සංයමයෙන්ද අපි ඉදිරි අවුරුදු 5ෙත් ඒ කැපවීමෙන් ඒ සංයමයෙන් ඒ අදිෂ්ඨානයෙන් මේ ආණ්ඩුව ගෙනියනවා කියන කාරණය නැවතත් මේ ගරු පාර්ලිමේන්තුවේ අවධාරණය කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.